SBS రేడియో
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවේ හමාගිය දේශපාලනික කුණාටුව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තවමත් දසත හමමින් පවතින දේශපාලනික කුණාටුවක් බවට පත් වෙලා තියෙනවා. එහි අග මුල විමසා බලමින් මේ වෙනකොට පවතින තත්ත්වය වාර්තා කරන්නටයි දැන් අපි සූදානම් වන්නේ සතිය දේශපාලනික ප්‍රවෘත්ති විග්‍රහය යටතේ. සුපුරුදු විදිහට අපේ හිතවත් මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා. මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ඔව්, දැන් මේ ශ්‍රී ලංකාවේ පසුගිය සිකුරාදා සවස් භාගයේදී හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කරනවා. ඒ වෙනකන් තමාගේ ප්‍රතිවාදියා බවට පත් වෙලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ හොබවාලන්නට. මෙය ඉතාමත්ම හදිසියේ සිදුවුණු කාරණාවක්. ඇත්ත වශයෙන් කියනවනම් මාධ්‍ය පවා දැනගත්තේ අවසාන මොහොතේදී. මේක බොහෝ දිනක් වික්ෂිප්ත භාවයට පත් කරපු කාරණාවක් බවට පත් වුණා පසුගිය සිකුරාදා සෙනසුරාදා කියන දින දෙක තුලදී. ඒ වගේම අපි ඊට පස්සේ දැක්කා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් විසින් පත් කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව අග්‍රාමාත්‍ය තනතුර සඳහා නිල වශයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ වගේම යම් කිසි වූ නිල වශයෙන් ලිපියක් පවා යොමු කරලා තියෙනවා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරෙන් පහකිරීම හා සම්බන්ධව. දැන් එතකොට අපිට කල්පනා වෙනවා වසර 2015 ජනවාරි 8 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා විදිහට මේ දේශපාලන තරඟ භූමියට පැමිණිලා තමන්ගේ ප්‍රතිවාදියා බවට ඒ කාලේ පත් වෙලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පරාජයට පත් කළා, රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඊට පස්සේ වසර 3 හමාරක වගේ කාලයකින් අනතුරුව තමාගේ ප්‍රතිවාදියා බවට පත් වෙලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව නැවතවතාවක් තමන්ගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තනතුරේ පිහිටවනවා. දැන් මේ ඇති වුණු තත්වයත් එක්ක විදේශගත ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව විදිහට අපි දැන් බොහෝ කුතුහලයෙන් සහ උනන්දුවෙන් සිටින්නේ දැන් වෙනකොට සිදුවෙන වාතාවරණය කුමක්ද කියලා දැනගන්නට. ඒ වගේම අපි විතරක් නෙමෙයි සමස්ත ලෝකෙම අවධානය ශ්‍රී ලංකාවට යොමු වෙලා තියෙන්නේ. මේ සිදුවෙලා තියෙන දේශපාලනික විපර්යාසය කොයි අතකට ගමන් ගනීවිද කියන කාරණාව සම්බන්ධයෙන් ඉතින් අපි මේ සියලුම කාරණා අද දවස තුලදී සමුච්චයක් විදිහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මනෝජ්, මම මුලින්ම කල්පනා කරනවා වඩාත් සුදුසුයි කියලා දැන් මේ ඇති වුණු වාතාවරණයත් එක්ක ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජාතිය අමතා යම් කිසි වූ ප්‍රකාශයක් නිකුත් කරන ලැබුවා. මේ ප්‍රකාශයේ යම් කිසි කොටසක් මුලින්ම ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මෙහිදී ජනාධිපතිවරයාගේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වෙලා තිබුණේ හදිසියෙම තමාගත් මේ තීරණයට හේතු පැහැදිලි කිරීම සමස්ත ජනතාවට. ඒ නිසා මා කල්පනා කරනවා වඩාත් සුදුසුයි කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඊයේ රාත්‍රියේ ජාතිය අමතා සිදු කරපු ඒ ප්‍රකාශයෙන් කොටසක් මුලින්ම ඉදිරිපත් කිරීම. අපිට මෙහිදී ගම වෙනවා ජනාධිපතිවරයාගේ මොන වගේ පරමාර්ථද තිබිලා තියෙන්නේ කියලා මේ තීන්දුව සම්බන්ධයෙන් අපි මුලින් මේ සඳහා යමු.
මා ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ විශේෂිනදාගා තීරණයට වඩා ප්‍රබල වූ අභියෝගාත්මක අවදානම් සහිත තීරණයක් බව මා හිතන ඔබ විශ්වාස කරනු ඇති කියලා. ඒ සියල්ල මා කළේ ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් මගේ ජීවිතය පරදුවට තබා ලබාගත් ඒ දේශපාලන ජයග්‍රහණය 2015 සෑල්ලුවට ලක්වන ආකාරයේ දේශපාලනයට නොගැලපෙන ක්‍රියාවලියකට ගරු රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණ වුණා. රටේ දූෂණය නාස්තිය ඉහවහා ගියා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන වශයෙන්ම සාමූහිකත්වයේ තොර වෙච්ච තනි තීන්දුව తీරන ගන්න තාමත් දරදඬු මුරණ්ඩු ආකාරයට එතුමා ආණ්ඩුව තුල හැසිරුණා. රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ ගෙවි ගිය අවුරුදු 3 හමාරකට වැඩි කාලය තුල ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන වෙන්කිරීමක් මම දැක්කා. ඒ විතරක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතල සංස්කෘතික වෙනස්කම් මම දැක්කා. මා රටේ නායකත්වය බාරගනු ලැබුවේ දූෂණ වංචාවලින් තොර ජහපාලන සංකල්පය මුල් කරගත් රාජ්‍ය පාලනයක් සඳහා. මං ඒ සඳහා විශාල කැපවීමක් කළා. බොහෝ අවස්ථාවල මම අඩි කීපයක් පස්සට ගත්තා. මේ ජනතාවගේ උතුම් අභිලාෂ ඉටු කරගන්නා වූ ජහපාලන ආණ්ඩු සංකල්පය ආණ්ඩු පිහිටවලා මාස 3ක් යන්නටත් කලින් බිඳ දැම්මා. මහා බැංකු මුදල් මහා මංකොල්ලය අපේ රට ප්‍රබල ආර්ථික අගාධයකට ඇදවැටුණා. ඒ මහා බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණය සහ හඬ, විපක්ෂයේ හඬ දේශපාලන පක්ෂවල හඬ සමාජ වගකීම් දරන්නන්ගේ සිවිල් සංවිධානවල හඬ ආපු වෙලාවේ මහා බැංකුවේ කාර්ය මණ්ඩලය හමු වෙන්න යාමට තීරණය කළ අවස්ථාවේ රණවිල වික්‍රමසිංහ මහතා හදිසියෙම මගේ නිල නිවසට දුවගෙන විත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් එතුමා මට කිව්වා මහා බැංකුව අයිති වෙන්නේ මටයි ඒ නිසා ඇයි ඔබ යන්නේ කියලා මගෙන් ඇහුවා මහා බැංකුවට මම ඒ වෙලාවේ එතුමාට කිව්වා මම ජනාධිපති නේද මට එතෙන්ට යන්න අයිතියක් තිබෙනවා නේද කියලා මං එතුමාට කිව්වා ඒ සමගම එතුමා මගේ නිවසෙන් නික්ම ගියා අවසානයේ රටේ බලපතල ආර්ථික අර්බුදයක් ඇති වුණා දේශපාලන අර්බුදයක් ඇති වුණා ඒට විසඳුම් විදිහට මම ජනතාවගෙන් ආපු ඉල්ලීම් අනුව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරුවා ඒ ජනාධිපති කොමිෂන් සභාව පත් කළා කටයුතු කරගෙන යන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයි මට ඇඟිල්ල දික් කළා ඇයි මේ කොමිෂම පත් කළේ කියලා 2018 පෙබරවාරි මාසයේ 10 වෙනිදා පැතු පළාත් පාලන මැතිවරණය ලැබුණු ප්‍රතිඵලය රජය නිවැරදි කිරීමට ජනතාව දුන් තීන්දුවක් විදිහටයි මම දකින්නේ මම මේ අවස්ථාවේ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කැඳවලා මම කිව්වා අපි අවුරුදු 3ක් කරපු කටයුතු සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් දීලා තිබෙනවා අපිට පාඩමක් උගන්වලා තියෙනවා අපි දැන් නිවැරදි වෙන්න ඕනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පැකිරීමට ගරු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ළඟම ඇති වූ ප්‍රබලතම හේතුව පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණි නාමල් කුමාර කියන පුද්ගලෙක් මා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබඳ කුමන්ත්‍රණයක් හෙළි කළා. ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම බාර දුන්නා. ඒ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර පොලිස්පතිවරයා ප්‍රකාශයක් කළා මේ තොරතුරු දුන් පුජ්‍යලයා ඉදිරිපත් කළ හඬපටිය සැකසහිතයි කියලා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි කළ පුජ්‍යලෙක් ඉදිරිපත් කර කරුණු පරීක්ෂණයක් නොපවත්වා ඒ සැකයි කියා කියන්නට තරම් පොලිස්පතිවරයා හැසිරීම පොලිස්පතිවරයෙකුට සුදුසුද යන්න මා ඔබෙන් අසන ප්‍රශ්නයක්. රටේ ජනතාවට මෙතෙක් නොලැබූ තොරතුරු රාශියක් මේ පරීක්ෂණයේ අභ්‍යන්තරයේ තිබෙනවා. මගේ ජීවිතය ඝාතනය කිරීම සඳහා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සමාජිකෙක් ඇමතිවරයෙක් පිළිබඳව ඒ තොරතුරු දෙන්නා ප්‍රකාශ කළා තිබෙනවා. මේ තත්ත්වය තුළ මට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර එතුමා අගමැතිවරයෙක් විදිහට පත් කර අලු ආණ්ඩුවක් පිහිටුවීම පමණයි.
ජනාධිපතිවරයාගේ මේ ජාති අමතා සිදු කරපු ප්‍රකාශයෙන් මනෝජ අපිට පැහැදිලි වෙනවා සම්මුතිවාදී ආණ්ඩුව තුළ තිබුණු යම් යම් ගැටලුකාරී වාතාවරණ. ඒ අතරතුරේදී අද වෙනකොට තවත් සුවිශේෂී වූ සිදුවීමක් සිදුවන්නට නියමිතයි ශ්‍රී ලංකාව තුළ. ඒ තමයි නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීම. මේකට මා දුටුවා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා යම් කිසි වූ විශේෂිත නමකුත් තියලා තියෙනවා අන්තර්වාර රජයේ කැබිනට් මණ්ඩලය කියලා. ඒ කොයි කෙසේ වෙතත් මා දැනගන්නට කැමති මේ අලුතින් පත්වන්නට නියමිත කැබිනට් මණ්ඩලයේ ඒ පත්වීම් කටයුතු සම්බන්ධව මේ වෙනකොට තියෙන වාතාවරණය ශ්‍රී ලංකාව තුළ.
ඔව්, පෙරේද දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමත් අතර සාකච්ඡාවක් පැවැතුණා. එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අලුත් අග්‍රාමාත්‍යතුමාත් ප්‍රමුඛව තමයි මේ සාකච්ඡාව පැවැත්වුණේ. එහිදී කණ්ඩායමක් විදිහට තීරණය කරලා තියෙනවා කියලා ලක්ෂ්මණ ඥාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මේ සාකච්ඡාවෙන් පස්සේ කිව්වා. අද දවසේ 25 දිනක් 30 දිනක් විතර සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කර ගන්න නියමිතයි කියලා. ඒ අනුව අද හවස් වරුවේ මේ කටයුත්ත සිද්ධ වෙන්න තමයි නියමිතව තිබෙන්නේ. දැනට වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට අමාත්‍ය දුර දැරූ ඇමතිවරුන්ගේ ඒ අමාත්‍ය දුර ඒ ආකාරයෙන්ම තියෙද්දී අනෙක් විෂයන් ඒකාබද්ධ විපක්ෂයෙන් එකතුණු කණ්ඩායමේ සමාජිකයන් අතරේ බෙදා දෙනවා කියන අදහසක් තමයි තියෙන්නේ. අනුව අද දවසේ 25ක් හෝ 30කින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරන්න නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. කොමුණත් කැබිනට් අමාත්‍යවරු 5 දිනක් විතර ඊයේ දවසේ දිවුරුම් දෙයි කියලා යම් බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒක උනේ නැහැ. අද දවසේ සියලු දෙනාම දිවුරුම් දෙවි කියන විශ්වාසයක් තමයි තියෙන්නේ.
අපි දන්නවා මනෝජ් දැන් 19 වෙනි සංශෝධනය යටතේ ඇතිවුණු වෙනස්කම් මේ පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය සහ මාධ්‍ය තනතුරු සම්බන්ධව 19 වෙනි සංශෝධනයේ තියෙන නිර්වචනය අනුව එක් පක්ෂයක් විසින් රට කරවනවා නම් ඒ පක්ෂයට 19 වෙනි සංශෝධනය යටතේ ඉඩකඩ ලැබෙන්නේ උපරිමව අමාත්‍ය තනතුරු 30ක් දැරීමයි. නමුත් සම්මුතිවාදී ආණ්ඩුවක් හෝ සභාග රජයකට යනවා නම් එය 30ට වඩා වැඩි වෙන්නට පුළුවන් කියලා 19 වෙනි සංශෝධනය යටතේ නිර්වචනය වෙනවා. ඒ අනුව ඡන්දයකින් බහුතර බලය ලබාගත් පක්ෂයට එක පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක් හෝ අවම වශයෙන් එක ස්වාධීන මන්ත්‍රීවරයෙකු හෝ එකතු වෙනවා නම් රජය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඒක සභාග රජයක් හෝ සම්මුතිවාදී රජයක් බවට පත්වෙනවා. ඒ අනුව ඔවුනට වැඩි ඉඩකඩක් ලැබෙනවා අමාත්‍ය තනතුරු 30ට වඩා වැඩි සංඛ්‍යාවක් දරන්නට. ඒ කොන්දේසි යටතේ තමයි ඒ නීති ප්‍රතිපාදන යටතේ තමයි මේ පැවති ආණ්ඩුවේ අමාත්‍ය දුර 225ක් දක්වා වැඩි වුණේ. කාරණාව එසේ තියේදී අපි දැන් දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තමයි දැන් මේ අලුතෙන් ආණ්ඩුව පිහිටවන්නට යන්නේ මේ අගමැති තනතුර වෙනස් වීමත් එක්ක. දැන් එතකොට ඕනට අවකාශ ලැබෙන්නේ ඔබ කලින් සඳහන් කරපු ආකාරයට අමාත්‍ය තනතුරු 30ක් දැරීම පමණයි. දැන් එතකොට මේ කලින් අමාත්‍ය තනතුරු වලට මොකද වෙන්නේ? දැන් ඒක කොහොමද ඉබේටම අහෝසි වුණේ කියන කාරණාවත් මෙතනදී පැහැදිලි කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. මොනවද ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රය තුළ සිදු කෙරෙන නිර්වචනය?
ඔව්, ජනාධිපති කාර්යාලයේම ඒ බව නිවේදනය කරමින් සඳහන් කරා පූර්වෙන් සිටි අමාත්‍ය මණ්ඩලයේ මේ වන විට විසිරලා තියෙන්නේ ඒ සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල, ඒත් එක්කම රාජ්‍ය බැංකු සභාපතිවරුන්ට ඔවුන්ගේ අවධානය යොමු කරලා තමයි මේ නිවේදනය නිකුත් කරලා තිබුණේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තමයි මේ නිවේදනය නිකුත් කළේ යන ඔවුන් කියුනේ. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වෙනිදා අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරලා තියෙන නිසා අමාත්‍ය මණ්ඩලයේ දැන් විසිරලා තියෙනවා කියලා. ඒ අනුව ඒ බව නිල වශයෙන් දැනුම් දීලා තිබුණා අමාත්‍ය මණ්ඩලයේ විසිරී තිබෙන බව.
හොඳයි, දැන් ওই තත්වයේ පිළිබඳව විවිධ පාර්ශ්ව මතු කරපු අදහස් කිහිපයකත් මම මෙහිදී එකතු කරගන්න කැමතියි මනෝජ්. විශේෂයෙන්ම දැන් ඔය මේ සම්මුතිවාදී ආණ්ඩුව විසිරවා හැරීමත්, එතකොට 19 වෙනි සංශෝධනය යටතේ අගමැතිවරයාගේ බලතල අහෝසි වීමත් සම්බන්ධව මතභේදකාරී වාතාවරණයක් තියෙනවා මා කලින් සඳහන් කරපු ආකාරයට. දැන් එතකොට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මේ සම්බන්ධව යම් කිසි වූ අදහස් පළ කිරීමක් කළා මේ පසුගිය දින දෙක තුළදී.
19 වෙනි සංශෝධනයට පෙර අගමැතිවරයා ඉවත් කිරීමට බලතල තිබුණා 47 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට. ඒ වගන්තිය ඉවත් කරනු ලැබුවා 19 වෙනි සංශෝධනයේ. 19 වෙනි සංශෝධනයෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලය තියෙන තාක්කල් අගමැතිවරයා සිය ධූරය දරනවා. ජාතික ආණ්ඩුවේ පක්ෂයක් ඉවත් වුණු පළියට ආණ්ඩුව ඉස්සරහ හරිනවා කියලා පැහැදිලි ප්‍රතිපාදන තියෙන්න ඕනේ. එහෙම කිසිම ප්‍රතිපාදනයක් නැහැ.
ඔය අතරතුරදී මා මේ පණිවිඩයක් මේ විශේෂිත පණිවිඩයක් ඔබට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට සූදානමින් තිබුණ දැන් මේ මොහොතකට කලින් කතාබහ කරපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමීරත්න මහතා මෙල්බර්න් වලට පැමිණිලා මේ එළඹෙන නොවැම්බර් 3 වෙනිදා විශේෂිත දේශනයක් පවත්වන්නට ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ මහජන දේශනයේ මේ පවතින දේශපාලනික වාතාවරණය හමුවේ අවලංගු කොට තිබෙන බව මෙල්බර්න්හි කොන්සල් ජෙනරල් කාර්යාලය මේ දැන් අපට දැනුම් දුන්නා. ඒ පිළිබඳවත් ඔබ වෙත මා මේ අවස්ථාවේදී දැනුම් දෙනවා. ඊට පස්සේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මේ සම්බන්ධව යම් කිසි විශේෂිත ප්‍රකාශයක් කළා තිබුණා. මේ අලුත් ආණ්ඩුව බිහි කරන්න, එසේත් නොමෙතනම් අලුත් අගමැතිවරයා බිහි කරන්න තමන් තිරේ පිටුපස සිට සිදු කරපු රාජකාරී පිළිබඳව
මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න වැඩේ පටන් ගන්න ඕනේ කියන මූලික යෝජනාව කරන්නේ මම. අපි 3 දෙනාත් ලක්ෂ්මණ වසන්ත පෙරේරා මන්ත්‍රීතුමාත් මේ වැඩේ තිරයෙන් පිටිපස පුළුවන් තරම් රහසිගතව කරගෙන යනවා. අවසානයේ අලුත් අගමැතිතුමා දිවුරුම් දෙන දවසේ මාධ්‍යවේදීන් කිසි කෙනෙක් දන්නේ නැහැ ජනාධිපති ලේකම් කාර්යාලයට අපි යනවා කියලා. ඒ නිසා මට තියෙන ඊවාගේ සතුටක්. මම කිව්වම කාලයක් ඉඳලා සිරිපාදේ යන්න පාරවල් දෙකක් තියෙනවා. අතරමඟදී හම්බෙලා අපි එකට මළුව වන්දනා කරනවා කියලා මට සමච්චල් කරා.
ඔව්, දැන් පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ විශේෂිත සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සඳහන සමාජිකයන් අතර. එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යාපාබේ වර්ධන යම් කිසි වූ අදහස් දැක්වීමක් කළා මේ ආකාරයට.
අගමැතිතුමාගේ ප්‍රකාශය කිව්වා මේ ඉන්න සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සඳහන එතුමත් එක්ක වැඩ කරමු ඇති අමතිවරු. ඒ නිසා මේ කිසිම කෙනෙකුට එහෙ හිටියා මෙහෙ හිටියා කියලා දැන් කතා කරන්න එපා කියලා.
දැන් අගමැතිතුමා කියලා කියන්නේ මේ අලුත් අගමැතිතුමා මේ මහින්ද රාජපක්ෂ මහතා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කළ තිබුණා.
මෑත ඉතිහාසයේ පුංචිම කැබිනට් එක පත් කරන්න තීන්දුව කරේ අභියෝග ගොඩක් තියෙනවා. 16 වෙනිදාට වාඩි වෙන්නේ පාර්ලිමේන්තුවේ 120 පැනපු අලුත් ආණ්ඩුව 113 නෙවෙයි.
එතකොට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබි රහ්මාන් මහතා සඳහන් කළ තිබුණ මේක ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියක් ජනතාව පෙළගස්වනවා මේට විරුද්ධව කියලා.
අපේ හඬට ජනාධිපතිතුමා ඇහුම් කන්න දෙන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ අපි ජනතාව අතරට ගෙනියනවා. අපි ජනතාව ඒකරාශී කරනවා කරලා අපි ජනතාව වීදිවලට ගෙනල්ලා ජනතාවගේ උද්ඝෝෂණයක් බවට අපි මේක පරිවර්තනය කරනවා. අපිට කරන්න පුළුවන් ඒකයි. පික් පොකට් ගහILLක් මේ කරේ. පස්ස දොරෙන් ගෙනල්ලා අගමැතිවරු පත් කරන්න බෑ.
ඔව් ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා ලංකාවේ ප්‍රධාන දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල මේ ලේකම් තනතුරු සහ අධ්‍යක්ෂ තනතුරු වෙනස් වීම පිළිබඳව. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික රාජ්‍ය මාධ්‍ය අංශවලත් ප්‍රධානීන්ගේ වෙනස්කම් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අලුත්පත් කිරීම සිදු කරලා තියෙන්නේ. ඒ පිළිබඳවත් අලුත් තොරතුරු අපි දැන කියාගෙන කැමැති ඔබින්.
ඔව් මුලින්ම අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක් පත් කළා. සමන් ඒකනායක මහත්මයා වෙනුවට සිරිසේන අමරසේකර මහත්මයාව අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත් කළා. ඒත් එක්කම සුදර්ශන ගුණවර්ධන නීතිඥ සුදර්ශන ගුණවර්ධන තමයි රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළේ. වෙනුවට වැඩ බලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් පත් කළා නාලක කළුවෙව. ඊට අමතරව පසුගිය දිනවල රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක යම් ගැටුම්කාරී තත්ත්වයන් මතු වුණා. ඒ අනුව දැන් අද වන විට ඒ සඳහා තාවකාලික පත්වීම් කිහිපයක් කරලා තිනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩබලන සභාපතිවරයා විදිහට නීතිඥ සරත් කෝංගාගේ, ඒත් එක්කම ස්වාධීන රූපවාහිනී සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩබලන සභාපතිවරයා විදිහට ආචාර්ය සෝමරත්න දිසානායක සහ ලේකවුස් ආයතනයේ වැඩබලන සභාපතිවරයා විදිහට වසන්තප්‍රිය රාමනායක කියන පුද්ගලයින් මේ වන විට පත් කරලා තිනවා. ඒ අනුව තමයි මේ වෙනස්කම් සිද්ධ කරේ. කොමුණත් ඊයේ දවසේ සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවලා තිබුණා. ඒ ජනාධිපතිවරයාත් එක්ක යම් සාකච්ඡාවක් පවත්වන්න මේ වනට අමාත්‍යංශවල අමාත්‍යවරුන් ක්‍රියාත්මක නොවන නිසා ඒ කටයුතු ලේකම්වරුන්ට තමයි මේ වන විට පැවරලා තියෙන්නේ.
තත්ත්වය මෙසේ තිබියදී අගමැතිවරයා හදිසියේ මෙයාකාරයෙන් පත්කරලීම හා සම්බන්ධව වන නීති ප්‍රතිපාදන පිළිබඳවත් විශේෂිත කතාබහක් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා 19 වෙනි සංශෝධනය යටතේ යම් යම් නීති රාමු පැනවිලා තිබුණා අගමැතිවරයාගේ පත්කිරීම සහ අගමැතිවරයා ඉවත් කිරීම හා සම්බන්ධව ජනාධිපතිවරයාට තියෙන බලතල පිළිබඳව. දැන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අපි දැක්කා මාධ්‍ය තුලින් යම් යම් ප්‍රකාශ සිදු කරනවා තාමත් තමන් තමයි රටේ ජනාධිපතිවරයා කියලා. එතකොට අලුතෙන් පත්තුණු අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධව යම් වෙනත් මතයක සිට අදහස් ප්‍රකාශ කරනවා අපි දැක්කා. ඇත්තටම මේ සම්බන්ධව තියෙන වාතාවරණය මොකක්ද ශ්‍රී ලංකාව තුල? දැන් ඔබට වාර්තා වෙන්නේ කොහොමද මේ අගමැතිවරයා ඉවත් කරලීම සහ නැවත නව අගමැතිවරයෙකු පත් කරලීම හා සම්බන්ධව නීති ප්‍රතිපාදන සම්බන්ධව තියෙන තත්ත්වය පිළිබඳව?
ඔව් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම සඳහන් කරන්නේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා තමන් කියලා. අරලියගහ මන්දිරයේ පවත්වපු මාධ්‍ය හමු කිහිපයකදීම හිටපු අමාත්‍යවරුන් සඳහන් කරා නිල අමාත්‍යවරුන් තමන් තමයි තවමත් ඔවුන් යටතේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා දිගින් දිගටම කියන්නේ පාර්ලිමේන්තුව වහම කැඳවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වෙනි වගන්තිය හැටියට බහුතරය තියෙන්නේ තමන්ට. ඒ හින්දා බහුතරය තමන් පෙන්වන්න සූදානම්. මීට කලිනුත් තමන් දෙපාරක් ගෙදර ගියා බහුතරය නෑ කියලා පෙන්වලා, ඒ හින්දා මේක පාර්ලිමේන්තුව රැස් කරන එක කල් දාන්නේ නැතුව පුළුවන් නම් හෙටම පාර්ලිමේන්තුව කැඳවන්න, එතකොට තමන්ට බහුතරය තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් කියලා ඔහු සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි, ඊයේ දවසේ මාධ්‍ය හමුවක් පැවැත්වුවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතිකාණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ජාතිකාණ්ඩුවේ කටයුතු කරපු සෙසු පක්ෂ නායකින් සියලු දෙනාම කැඳවලා මාධ්‍ය හමුවක් පැවැත්වුවා. රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගණේෂන්, පාට්ලි චම්පික රණවක, පළනි දිගම්බරම්, රාජිත සේනාරත්න මේ කියන සියලු පක්ෂ නායකයින් මේ මාධ්‍ය හමුවට සහභාගී වෙලා උන් එකහෙලා කිව්වා තවදුරටත් මේ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යන්න තමන් උදව් කරනවා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට තමන් සහාය පළ කරනවා කියලා. මේ සියල්ල ඇතුලේ ඔහු කියනවා තවමත් අගමැතිවරයා ඔහු තමයි කියන අදහසේ ඉන්නේ. තවමත් අරලියගහ මන්දිරයෙන් මික්ම ගිහිල්ලා නෑ හිටපු අග්‍රාමාත්‍යවරයා. ඔහු යනවා කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න, රැස් වුණු වහාම බහුතරය තමන් පෙන්වනවා කියලා.
විවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන පුද්ගලයා අගමැති වෙන්න ඕනේ. ඉතින් අපේ රටේ අර්බුද ඇති කරන්න වැඩක් නැහැ. මේ අමාරු කාලික මිනිසුන්ගේ ජීවිතය තවත් අමාරුවට දාන්න වොමනා නැහැ. මම කියන්නේ අර්බුදයක් ඇති කරන්න නැතුව පාර්ලිමේන්තුව වහාම කැඳවලා බහුතරයක් තියෙන පුද්ගලයා තමයි අගමැතියට විවස්ථාවේ 42 යටතේ පත් කරන්නේ. මට ඒ බහුතරයේ තියෙන බවට ඒ සඳහා මේ එක්සත් ජාතික පෙරමුණේ සහයෝගය තියෙන බවටත් මම විශේෂයෙන්ම මෙතන ප්‍රකාශ කරනවා.
දැන් මෙතනදී අපි අවධානයට ලක් කිරීම වටිනවා. මේ වෙනකොට මේ බහුතර බලය පෙන්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළදී පක්ෂව ක්‍රියා කිරීම හා සම්බන්ධ වන කැමැත්ත ලබා දීලා තියෙන පක්ෂ මොනවද කියලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට.
ඔව්, එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන පක්ෂ විදිහට රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, රවුෆ් හකීම් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඊට පස්සේ මනෝ ගණේෂන් නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ඒත් එක්කම ජාතික කම්කරු කොංග්‍රසය නියෝජනය කරන්නේ පළනි දිගම්බරම් අමාත්‍යවරයා, කෙසේ වෙතත් කඳුරට ජනතා පෙරමුණත් මේ ආකාරයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරනවා කියලා ඒ දවසේ කියුණා. අද දවස වන විට කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් හිටපු රාජ්‍ය අධ්‍යාපන ඇමති වි රාධකෘෂ්ණන් සහ අරවින් කුමා මහින්ද රාජපක්ෂ මහත්මයා මුණගැහෙන්න ගිහිල්ලා තියෙන යනුව මේ පක්ෂ තුන ගොඩනගාපු සම්දානය ඇතුළෙන් මනෝ ගණේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණත් පළනි දිගම්බරන්ගේ ජාතික කම්කරු පෙරමුණත් තමයි දැනට සහයෝගය පළ කරන්න තීරණය කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට. ඒත් එක්කම ජාතික හෙළවුරුමය තවමත් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කරනවා. එතකොට රාජිත් සේනාරත්න මැතිතුමා මේ සාකච්ඡාවට සහභාගි වුණේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින්. ඒ පක්ෂ තමයි මේ වන විට සහයෝගය දක්වන්න තීරණය කරලා තියෙන්නේ.
හොඳයි, එතකොට මේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව පාර්ලිමේන්තුව තුළදී සහයෝගය ලබා දීමට කැමැති කියලා ප්‍රකාශ කරලා තියෙන, දැනට ප්‍රකාශ කරලා තියෙන පක්ෂ සහ පුද්ගලයන් පිළිබඳවත් අපි දැනගන්න කැමැති මනෝජ්.
ඔව්, විමල් වීරවංශ මැතිතුමා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, දිනේෂ් පුරවද්දන මහත්මයා නායකත්වය දරන බහජන එක්සත් පෙරමුණ ඇතුළුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටතේ ඉන්න මන්ත්‍රීවරුන් 95 දෙනාම මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග හිට ගන්නවා කියලා සඳහන් කරලා තිබුණා. පෙරේද දවසේ පැවැත්විච්ච රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරලා මහින්ද අමරවීර ඇමතිවරයා ගෙනාපු යෝජනාව දුමින්ද දිසානායක ඇමතිවරයා ස්ථීර කරලා ඔවුන් සියලු දෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග හිට ගන්න බව සඳහන් කරලා තිබුණා. ඊට අමතරව ලංකා කම්කරු කොංග්‍රසය ආරුමුගම් තොණ්ඩමන් මහත්මයා නායකත්වයෙන් දරන කම්කරු කොංග්‍රසය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ඉදිරියට යන්න, ඒත් එක්කම ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා නායකත්වයෙන් දරන EPDP පක්ෂයත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ඉදිරියට යන්න තීරණය කරලා තියෙනවා. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඔවුන් සමග එක්ව කටයුතු කරනවා. ඔහු තමයි කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තවත් පිරිසක් එනවා, 20 පමණ එන්න ඉන්නවා කියන කාරණය සඳහන් කරන්නේ ඔහු. වසන්ත සේනානායක රාජ්‍ය ඇමතිවරයාත් මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයාත් එක්ක එක්කාසු වෙයි කියන බලාපොරොත්තුවක් තිබුණා. ඒ ඔහු විදේශගත වෙලා හිටියේ. විදේශගත වෙලා ඉන්න අතරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයාට පත් වුණාට පස්සේ ඔහු සුබපැතුම් එක්කාසු කරා. ඔහු ලංකාවට ඇවිල්ලා පොරොන්නරුවේ ජනතාව සමග සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා කියලා කිව්වේ. කොහොම වුණත් ඊයේ රාත්‍රියේ ඔහු ලංකාවට පැමිණි විගස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් ඔහුව කතා කරගෙන අරලේගහ මන්දිරයට ගියා කියලත් යම් ආකාරයක ප්‍රවෘත්තියක් තොරතුරක් වාර්තා වෙනවා. ඒ අනුව ඔහුගේ අදහස ඉදිරියේ වෙනස් වේවිද කියන්න අපි දන්නේ නැහැ. එවැනි පිරිසක් තමයි දැනට සහයෝගය දක්වන්න නියමිත වෙලා තියෙන්නේ.
ඔව් මනෝජර, ඔබ සඳහන් කිරීමක් කළා මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා දැනට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තට එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිල්ලා සිටින මේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමක් කළා තියෙනවා කියලා. තවත් 20 පමණ එන්න ඉන්නවා කියලා. මේ 20 සම්බන්ධවත් යම් යම් මත පළවෙමින් තියෙන කාලයක් මේක. මා කැමති ඒ සම්බන්ධව තියෙන තත්ත්වය පිළිබඳවත් දැනගන්න.
ඔව්, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන්නේ අතුරුලී රතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සමහර විට මේ කණ්ඩායමත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමත් එක්ක එක්කාසු වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අතර තව නම් කියවෙනවා, විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ නම, රවි කරුණානායක මැතිතුමාගේ නම වැනි දේවල් කියවෙනවා. කොමුණත් පහුගිය දවසේ රවි කරුණානායක මැතිතුමා අරලීගා මන්දිරයේත් සිටි බවක් වාර්තා වෙනවා. නමුත් නිශ්චිතව ඔවුන් එක්සත් ජාතික පක්ෂය අතහැරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දක්වනවා කියලා කියවෙන්නේ නැහැ. නමුත් දෘශ්‍යමාන ආරංචි තමයි තියෙන්නේ ඔවුන් එහෙම එක්කසු වේවි කියලා.
ඔව් මේ ආකාරයෙන් කරුණු කාරණා සිද්ධ වෙන අතරතුරේදී අපි දුටුවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීළඟ පාර්ලිමේන්තු සභාවාරය කල් තැබීම සිදු කරන ආකාරයත් අපි දන්න විදිහට ලබන මාසයේ 5 වෙනිදා තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්නට තිබුණේ මීළඟ අයවැය සම්බන්ධව වන ඒ විවාදයත් සමගින් නමුත් අපි දැක්කද මේක නොවැම්බර් මාසයේ 16 වෙනිදා වෙනකන් කල් තබනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැන් මේ සම්බන්ධවත් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් මේ හේතු කාරණා ඉදිරිපත් කරනවා මම කැමති ඒවත් වෙන වෙනම දැනගන්න මොනවද මේ ඉදිරිපත් වෙන මතවාද සහ මේ චෝදනා පිළිබඳවත්
ඔව් දැන් මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් කියවෙන්නේ ලබන 5 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙන්න නියමිතව තිබුණ අයවැය ඉදිරිපත් කරන්න නමුත් මේ ඉදිරිපත් කරන්න සකස් කරලා තිබුණු අයවැය ඒතරම් යහපත් අයවැයක් නෙමෙයි ඒ හින්දා ඒ අයවැය වෙනස් කරලා අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න තරම් කාලයක් නැහැ 5 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙලා ඒ හින්දා මාස 3ක් වගේ කාලයකට අලුත් රජයට මුදල් වෙන් කර ගැනීමක් අතුරු යෝජනාවක් කරහා සිද්ධ කරන්න ඕනේ එවැනි කාරණා වෙනුවෙන් තමයි මේ කල් ලබා ගත්තේ ඒ හින්දා 16 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙන එක සාධාරණයි 5 වෙනිදා රැස් වෙලා කරන්න තිබුණු කාර්ය අයවැය ඉදිරිපත් කිරීම එදා අයවැය ඉදිරිපත් කරන්න බෑ හින්දා කල් තබා ගැනීම සාධාරණයි කියලා ඒ පාර්ශවයෙන් සඳහන් කරනවා නමුත් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවක අලුත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න ඕනේ නමුත් ඒක පෙන්වන්න බැරි නිසා 112ක් නැති නිසා තමයි මේ දිනේ කල් දාගත්තේ කියලා එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා කරනවා ඔවුනුත් දිගින් දිගටම කියන්නේ හැකියක් වනින් පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා එදාට ඔවුන් පෙන්වන්න සූදානම් ඔවුන්ගේ බහුතරය කියලා ජනතා විමුක්ති මෙරමුණ පැත්තෙන් දෙමළ ජාතික සන්ධානයේ පැත්තෙන් මේ සියලු දෙනා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කිරීමේ අවශ්‍යතාවය තමයි මතු කරන්නේ ඔවුනුත් කියන්නේ ඉක්මනට පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා නමුත් දැනට ජනාධිපතිතුමා සභාවාර කල් දාලා තියෙන්නේ ලබන 16 වෙනිදා උදවල 10 වෙනකම්
හොඳයි මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ ඊයේ දවසේ පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා මේ පාර්ලිමේන්තුව කල් තැබීම පිළිබඳව යම්කිසි අදහසක් ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුව නැවත වතාවක් හැකි ඉක්මනින් කැඳවන්නට කථානායකවරයාට ඔවුන් යම්කිසි ඉල්ලීමක් සිදු කළ තියෙන වගට වන ආරංචි.
පාර්ලිමේන්තුවේ සභානායක හැටියට අද මම ගරු කථානායකතුමාට ලිපියක් ඇරියා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මොකද මේ අග්‍රාමාත්‍යවරයා පත් කළා තියෙන්නේ ඒක ඒකපාක්ෂික තීන්දුවක්. ඒක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද විධායක ජනාධිපතිතුමාට පැහැර ගන්න බෑ. අපි කථානායකතුමාට කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න. මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. අපි පරාජය වුණොත් අපි මේ සටනෙන් අයින් වෙනවා.
හොඳයි දැන් ඔබ මේ ජනතා විමුක්ති පෙරමුණ සහ මේ TNA එක පිළිබඳව සඳහන් කිරීමක් කරපු හින්දා ඔවුන්ගේ මත පිළිබඳවත් මේ අවස්ථාවේදී විමසා බැලීම වටිනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ කොයි වගේ මතවලද මේ අවස්ථාවේදී සිටින්නේ මේ නව අගමැති පත්වීම හා සම්බන්ධව?
ඔව් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් මේ කාරණය සම්බන්ධයෙන් පහුගිය කාලේ රජයේ ක්‍රියා කරපු ආකාරය පිළිබඳව යම් දෝෂ දර්ශනයක් තිබෙනවා. ඒ වගේම ඔවුන් ඉදිරියපත් වන අග්‍රාමාත්‍යවරයෙක් වෙනුවෙන් ඔවුන් ඍජුව හිටගන්නේ නැහැ. ඔවුන් ස්වාධීනව ඉන්නේ කියන කාරණය ඔවුන්ගේ පැත්තෙන් කියනවා. නමුත් ඔවුන් දිගින් දිගටම පෙනී ඉන්න බව සඳහන් කරනවා පාර්ලිමේන්තු සභාවාර නොපැවැත්වීම සම්බන්ධයෙන්. ඒ අනුව ඔවුන් ස්වාධීනව සිටීමේ මතයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් තියෙන්නේ. දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහත්මයා කථානායකවරයාට ලියලා තිබුණා ඊයේ දවසේ පාර්ලිමේන්තු ප්‍රජාසන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන්න අවශ්‍යයි කියලා සඳහන් කරලා තිබුණා දෙමළ ජාතික සන්ධානයේ නායකවරයා. නමුත් ඔවුන් මේ තත්වයේදී මොන කණ්ඩායමටද සහයෝගය ලබා දෙන්නේ? දෙමළ ජාතික සන්ධානයේ තීරණය මොකක්ද කියන එක තවමත් ඔවුන් සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි දෙමළ ජාතික සන්ධානය පැත්තෙන් කියන්නේ.
මෙන්න එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අදහස.
රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව පසුගිය අවුරුදු 3 මාරකට ආසන්න කාලයක් ගත කරේ ජනවරමට මුළුමනින්ම පිටුපාමි. එහි තීරණාත්මක සිදුවීම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ සිදු කරනු ලැබුවේ. මේ එකතු වෙලා හැදෙන්නේ අලුත් එකක් නෙමෙයි, මේකතු වෙලා හැදෙන්නේ 2015ට කලින් එකමයි. ඒ 2015ට කලින් තිබුණු කළු දශකයේම දිගුව තමයි මේ නැවත ආරම්භ කරන්නේ. ඉතිහාසයේ වගේම අපේ රටේ කැත බලසූදුවට තමයි මේ හවුල ඇති වුණේ. මේ බලසූදුවට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කිසිවෙකුට සහාය ලබා දෙන්න.
මේ කාරණා අතරතුරේදී වාර්තා වෙනවා කථානායකවරයා විසින් යම් කිසිවූ ලිපියක් යොමු කරලා තියෙනවා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට. කුමන කරුණක් අරඹයාද මේ ලිපි ගනුදෙනුව සිදු වෙලා තියෙන්නේ මනෝජ්?
ඔව් එක්සත් ජාතික පක්ෂය යම් ඉල්ලීමක් කරලා තියෙනවා කතානායකවරයාට ලියලා ලිපියක් මගින් අග්‍රාමාත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂා ඉවත් කිරීම සහ ඔහුගේ වරප්‍රසාද කප්පාදු කිරීමක් සම්බන්ධයෙන් ඒ අනුව තමයි ජනාධිපතිවරයාට ඒ එවපු ලියුම පිටපතක් එක්ක කතානායකවරයා ලියුමක් කියලා තියෙන්නේ ඔහු සඳහන් කරන්නේ රට තුළ මේ උද්ගත වෙලා තියෙන දේශපාලන අවබෝධකාරී තත්ත්වය ඇතුලේ හැම මහජන නියෝජිතයෙකුගේම අයිතිවාසිකම් රැකදීම කතානායකවරයාගේ පරම යුතුකමක් ඒහිඳ පාර්ලිමේන්තුව තුලින් එහි බෞද්ධර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනාගෙන තියෙන පුද්ගලයා ස්ථාපිත වෙනකන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන්න කියලා ඔහුට ඉල්ලීමක් ලැබිලා තියෙනවා එය ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ ඉල්ලීමක් විදිහට තමන් දකිනවා ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් සඳහා වරම් ලබාගත් රජයක් වශයෙන් මේ ඉල්ලීම කෙරෙහි ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරනවා කියලා ඒ ලිපිය සඳහන් කරලා තියෙනවා ජනාධිපතිතුමාට ලිපිය ලියලා තියෙන්නේ ඒ වගේම පාර්ලිමේන්තු 16 වෙනිදා වෙනකන් දවස් 20ක් අක්‍රියව පවතින නිසා ඒ හරහා රටට අහිතකර වාතාවරණයක් උද්ගත වෙන්න ඉඩ තියන්න එපා කියලා තිල්ලා සිටිනවා කියලා කතානායකවරයා දන්වලා තියෙනවා ඒ වගේම පාර්ලිමේන්තුව කල්දමීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් අනුව සිද්ධ වෙන්න ඕන කතානායකවරයාගේද අනුදැනිම ඇතිව බව මෙහිලා සඳහන් කිරීම මාගේ යුතුකමක් කොට සලකමි කියලා තමයි කතානායකවරයා ලියුම අවසන් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව කල්දාද්දියතුමගෙන් විමසපු නැටි එකක් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සහ වරප්‍රසාද ආරක්ෂා කරලා දෙන්න කියන කාරණයක් ඔහු ඉල්ලලා තියෙනවා මේ ලිපියේ
ඒ අතරතුරේදී වාර්තා වෙනවා මේ හිටපු අගමැතිවරයා වත්මන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ඇතුළු මේ ප්‍රභු පිරිසගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් විශේෂිත ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලා නේද?
ඔව් කොළඹ තියෙන ප්‍රභු නිල නිවාසවල ආරක්ෂාව තර කරලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා ජනාධිපති මන්ත්‍රී සහ ජනාධිපති ලේකම් කාර්යාලය ආරක්ෂාව ශ්‍රී ලංකා යුද හමුදාවට බාර දීලා තියෙනවා ඒත් එක්කම කොළඹ පැජට් පාරේ තියෙන ජනාධිපති නිල නිවාසයේ ආරක්ෂාව වන් හමුදාවට පවරලා තියෙනවා නාවික හමුදාව අලුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිල නිවසේ ආරක්ෂාවට යොදවලා තියෙනවා ඒත් එක්කම රණේ වික්‍රමසිංහ මහත්මයාගේ නිවසට සහ අරලිය ගමන්දිරේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා යොදවලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ නමුත් ඊයේ රාත්‍රියේ අපිට දැනගන්න ලැබුණා එතුමා වෙනුවෙන් යොදවා තිබුණු අතිරේක පොලිස් විශේ෷ කාර්ය බලකා නිලධාරීන් ඉවත් කරලා තියෙනවා කියලා ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන ආරක්ෂාව ඉවත් කරලා නිලධාරීන් 10 දිනකට පමණක් ඒ ආරක්ෂාව සීමා කරලා තියෙනවා මේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ නිර්දේශය මත පොලිස්පති පූජිත් ජයසෝන්දර රජතුමාගේ නිර්දේශයෙන් තමයි මේ ආරක්ෂක සමාජිකයින් අඩු කිරීම සිද්ධ වෙලා තියෙන්නේ
ඒ අතරතුරේදී මේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ විදෙස් රටවල නියෝජිත වෙනු තමයිලා තිබුණා මේ ශ්‍රී ලංකාවේ ඇති වෙලා තිබෙන මේ දේශපාලනික වාතාවරණය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න මාහට ආරංචි වෙන විදිහට නම් මාධ්‍යයට ඒ සඳහා සහභාගී වන්නට ඉඩකඩක් ලැබිලා තිබුණේ නැහැ. නමුත් වාර්තා වෙනවද මොනවද මෙතනදී හිටපු අගමැතිවරයා විදෙස් නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේ කියලා?
ඔව් මොනවද කිව්වේ කියන කාරණය පැහැදිලි නැහැ. නමුත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සඳහා අමරිකාව, ජර්මනිය, ජපානය, එක්සත් රාජධානී ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ යුරෝපා සංගමයේ රටවල් 8ක සමාජිකින් එක්කාස වුණා කියලා තමයි කියවෙන්නේ. අර්ලිගා මන්දිරේ මේ සාකච්ඡාව පැවැත්වුණා. වර්තමාන රටේ මතුවලා තියෙන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින්.
ඔය ඒත් එක්කම අපි දකිනවා මේ වෙනකොට විදේශ රටවල විශේෂිත අවධානයක් යොමු වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන මේ දේශපාලනික වාතාවරණය පිළිබඳව. මා කැමති කොයි වගේ රටවල් මොන වගේ අදහස්ද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මේ පවතින දේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ කියන කාරණාවත් දැනගන්න.
ඔව් ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන කාරණා පිළිබඳව ඇමරිකාව අවධානයෙන් ඉන්නවා කියලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර කාර්යාංශය නිවේදනයක් නිකුත් කරලා සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ මේ ඇති වෙලා තියෙන දේශපාලන වෙනස්කම් එක්ක සියලු පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසත් දේශපාලන ක්‍රියාවලියේදී ගරුත්වයෙන් යුතුව කටයුතු කරන ලෙසත් බ්‍රිතාන්‍ය රජයේ ආසියානු පැසිෆික් කලාපය සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍ය මාක් ෆීල්ඩ් ට්විටර් සටහනක් මගින් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම යුරෝපා සංගමයනුත් ඉල්ලීමක් කරලා තියෙනවා ලංකාවේ සිදු වෙලා තියෙන සිද්ධි ගැන දැඩි විමසිල්ලෙන් තමන් පසු වෙනවා යුරෝපා සංගමයේ විදිහට. ඒ වගේම ලංකා ව්‍යවස්ථාවට අනුව සියලු පාර්ශ්ව කටයුතු කරන්න ඕන ප්‍රචණ්ඩත්වයෙන් වළකින්න නෛතික ක්‍රමවේදයකට අනුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා කියලා යුරෝපා සංගමයත් සඳහන් කරලා තියෙනවා. දැන් ඊයේ රාත්‍රිය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අන්ටෝනියෝ ගුටරේස් ඔහුත් යම් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔහු එහිදී කියවලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අගයන ව්‍යවස්ථාමය විධි විධාන අගයමින් නීති ආධිපත්‍ය ආරක්ෂා කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කටයුතු කරන්න කියලා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලංකා රාජයෙන් ඉල්ලීමක් කරනවා කියලා ඒ වගේම පවතින ගැටලු සාමකාම විසඳා ගන්න අවශ්‍ය පියවර ගන්න කියලා ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරනවා කියලා තමයි මේ නිවේදනයේ සඳහන් වෙන්නේ. ඒත් එක්කම ඇමිනිස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයත් ස්වාධීන වාර්තාකරණයක් සඳහා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා මේ ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
තවත් තොරතුරක් වාර්තා වෙනවා මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපේ සම්බන්ධයෙන් යම්කිසි වූ ක්‍රියාමාර්ගයක් ගන්නට යනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන්. විශේෂයෙන්ම දැන් තමන්ගේ පක්ෂයේ පොදු අපේක්ෂකයා විදිහට ඇවිල්ලා ජයග්‍රහණය කළා, තමන්ගේ ඡන්දවලින් රටේ නායකයා බවට පත් වෙලා ඊට පස්සේ තමන් හිටිය පක්ෂයේ, කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂපාතීව වැඩ කිරීම සහ එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසය කඩ කිරීම කියන කාරණා මූලික කරගෙන ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා පසුබිම සැකසෙමින් පවතිනවා කියලා තාරංචියක් එනවා. මා දන්නේ මේකේ දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඔබට වාර්තා වෙනවද මේ සම්බන්ධයෙන් යම් කිසිව තොරතුරක්?
ඊයේ දවසේ යම් තොරතුරක් ආවා දෝෂාභියෝගයක් සඳහා සූදානම් වෙනවා කියලා. නමුත් ඊයේ අරලියගහ මන්දිරයේ පැවැත්ත මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් කිරියල්ල සභානායකවරයාගෙන් විමසීමක් කරනවා මාධ්‍යවේදීන් මෙහෙම දෝෂාභියෝගයකට අත්සන් කරාද කියලා. නමුත් ඔහු කියන්නේ එහෙම දෙයක් කරේ නැහැ. හැබැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහාය පළ කරනවා කියලා යම් ආකාරයකින් ලියවිල්ලක් ඔවුන් සමග සිටින මන්ත්‍රීවරුන් ලබා දුන්නා. ඒ හැරෙන්න දෝෂාභියෝගයක් සඳහා සූදානමක් නැහැ. අවශ්‍ය වුණොත් ඉදිරියේදී එහෙම ක්‍රියාමාර්ගයක් උනත් ගන්න පුළුවන් කියනවා වගේ අදහසක් ඔහු කිව්වා. හැබැයි දෝෂාභියෝගයකට අත්සන් කරා කියන දේ ඊයේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරාම ඔහු කිව්වේ නැහැ.
ඒතරතුරේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපි දුටුවා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාව හමු වෙනවා. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් පසුගිය කාලවක වානුවේදී තිබුණා. දැන් මේ අලුත් ආණ්ඩුව මේ අලුත් අගමැතිවරයා සම්බන්ධයෙන් මොන වගේ මතයක් දරාවිද කියන කාරණේ සම්බන්ධෙනුත් බොහෝ දෙනෙක් සැලකිල්ලෙන් සිටින්නේ. මොනවද වාර්තා වෙන්නේ මනෝජ් ඒ සම්බන්ධයෙන්?
ඔව්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයා ගිහිල්ලා විජයනාම පිහිටි මහින්ද රාජපක්ෂ අලුත් අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදී ඔහු මුණ ගැහිලා තිබුණා. ඒදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරලා තිබුණේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න කියන කාරණේ. ඒදී පොලිස්පතිතුමා සඳහන් කළා සියලු පොලිස් ප්‍රධානීන්ගේ නිවාඩු අවලංගු කරලා තියෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට තමන්ගේ දිශාවලම ඉඳලා රාජකාරිය කටයුතු කරන්න කියලා පොලිස්පතිවරයා දැනුම් දීලා තියෙනවා කියලා සඳහනක් කරා. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස්පතිවරයාගත් තීරණ පිළිබඳව මාධ්‍යයටත් නිවේදනයක් කළා.
හොඳයි, ඒ අල්ලපනල්ලේ දැන් රටේ බඩු මිලත් අඩු වෙලා තියෙනවා, මේ ඉන්ධන මිලත් අඩු වෙගෙන යනවා. ඒ අතරතුරේ අර බොහෝ ආන්දෝලනයට ලක්ුණු මිල සූත්‍රයක් දැන් ඔන්න හොසි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ මනෝජ්. දැන් මොකද්ද මේ ඇති වෙලා තියෙන හදිසි වෙනස? මොනවද අඩු වෙලා තියෙන භාණ්ඩවල මිල?
ඔව්, ඒක තමයි. දැන් අද ඉඳලා බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක් පිළිබඳව කතා වෙනවා ආපනශාලා හිමියන්ගේ සංගමය. ඔවුන් කේන්තියක් රුපියල් 5කින් අඩු කරන්න, බත් පැකට් එකක් රුපියල් 10කින්, පොත්තුවක් ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 10කින් අඩු කරන්න තීරණය කරලා තිනවා. ඔවුන් කිව්වේ දැන් යම් විශ්වාසයක් තමයි ඇති වුණා මේ සිද්ධ වෙච්ච බලපෙරළයත් එක්ක. කලින් උළුහාල් ඇටේ ඉඳලා ගෑස් ඉඳලා ඉන්ධනවල ඉඳලා හැම එකටම අධික බදු බරක් යවන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි ඔහු පෞගිය දවස්වල මිල වැඩි කරේ. නමුත් දැන් බලාපොරොත්තුවක් තියෙනවා ඉන්ධන මිල අඩු කරනවා කියලා සඳහන් කළා. මිල සූත්‍රයත් එක්ක ඉස්සරහට යන්න සූදානමක් නැති බවක් කියවෙනවා. ඒ වගේම ඉදිරියේදී ඉන්ධන සහනාධාරයක් ලබා දීම පිළිබඳවත් අලුත් රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා තමයි දැන.
නව අගමැතිවරයාගේ පත්වීමත් එක්ක සිදුවුණු දේශපාලනික වෙනස්කම්වල ස්වරූපය පිළිබඳවයි අපි කතා බහ කරමින් හිටියේ. මේ අලුත් වෙනස්කම්වලට තවත් ප්‍රචණ්ඩකාරී සිදුවීමක් එකතු වුණා ඊයේ සවස් භාගයේදී ශ්‍රී ලංකා වේලාවෙන්. දෙමටකොට පිහිටි ලංකා කනිජ සෙල් සංස්ථාවේ මූලස්ථානයට පැමිණි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධව යම් කිසි වූ ආන්දෝලනාත්මක වාතාවරණයක් එහිදී නිර්මාණය වෙලා තියෙනවා. වෙඩි හුමාරෝක් පවා සිදුනයි කියලා තොරතුරු වාර්තා වෙනවා. මා කැමති මනෝජ් මේ සම්බන්ධව වන සුළුමුල පිළිබඳව දැනගන්න. මොකද්ද මේ සිදුවීම සහ මේ සිදුවීම ඇතිවීමට මූලික හේතුව?
ඔව්, කනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා විදිහට සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයා දැන් ඔවුන්ගේ අමාත්‍ය දුර අහෝසි වීමත් එක්ක අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා කනිජ තෙල් සංස්ථාවට ගිහිල්ලා ඔහුගේ ලිපිගුණ කීපයක් ලබා ගන්න යම් උත්සාහයක් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී සංස්ථා පරිශ්‍රයට පැමිණිච්ච පිරිසක් උද්ඝෝෂණයේ නිරත වෙලා යම් විරෝධයක් දක්වලා තියෙනවා අමාත්‍යවරයාට.
ඒ උද්ඝෝෂණය සහ විරෝධතාව දක්වපු පිරිස් මොන පාර්ශවයේ නියෝජනය කරන පිරිස් කියලාද වාර්තා වෙන්නේ මනෝජ්?
ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරපු වෘත්තීය සමිති සහ යවට ගම්මානවල ප්‍රදේශවාසී පිරිසුත් එතනට එකතු වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ අදහස් හුවමාරු වීමේදී ඒ ටිකක් දුරදිග ගිහිල්ලා අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙක් ඒ ස්ථානයේදී වෙඩි තැබීමක් සිද්ධ කරලා තියෙනවා. පුද්ගලයන් 3 දෙනෙක් තුවාල ලැබලා එක් පුද්ගලයෙක් බරපතල තත්වයේ සිටියා. ඔහු රෝහලට ඇතුළත් කරාට පස්සේ මේ වෙනුවිට ඔහු මිය ගිහිල්ලා තියෙනවා. ඒ අනුව මේ වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් මිය ගියා. මේ වෙඩි තැබීම සිද්ධ කරපු අමාත්‍ය ආරක්ෂකංශයේ නිලධාරියාව මේ වෙනුවිට අත්අඩංගුවට අරගෙන තියෙනවා. අර්ජුන රණතුංග ඇමතිවරයාටත් ඒ අනුව හිටපු ඇමතිවරයාටත් කණිත්තිල් සංස්ථා පරිශ්‍රයේ පැය 2ක විතර කාලයක් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ SPF එක ඔවුන්ගේ ඇඳුමකුත් අඳවලා තමයි අමාත්‍යවරයා මේ පරිශ්‍රයෙන් එළියට ගත්තා කියලා කියවෙන්නේ. මේ වෙනුවට ඡායාරූපත් හුවමාරු වෙමින් තියෙනවා. SPF කලිසමකුත් ඇඳගෙන අමාත්‍යවරයා මේ පරිශ්‍රයේ ඉන්න.
දැන් මේ පසුගිය සිකුරාදා ඇතිවුණු මේ දේශපාලනික පෙරළිය හේතුවෙන් විශාල වශයෙන් මේ දේශපාලනික ප්‍රවාහය වෙනස් අතකට ගමන් කරමින් තියෙන්නේ. දැන් මේ සිදුවීම සිදුවෙන්නට කලින්, ඒ කියන්නේ නව අගමැතිවරයෙකු හදිසිය පත් කිරීමේ සිදුවීමට කලින් බොහෝ උණුසුම්කාරී පුවත් මවමින් හිටියේ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර කියන නමැත්තා විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සම්බන්ධයෙන් එල්ල කරපු චෝදනා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූවරු ඝාතනය කිරීම සඳහා තිබුණු ඒ සැලැස්ම පිළිබඳව කරුණු හෙළදරව් වෙමින් පැවතුනේ විවිධ ස්වරූපෙන්. දැන් මේ සිදුවීමට මොකද වෙලා තියෙන්නේ? දැන් නාලකද සිල්වා සහ නාමල් කුමාර කියන දෙදෙනා සම්බන්ධව ටිකක් සිදුවීම් යට ගියා මේ ඇතිවුණු දේශපාලනික අලුත් වෙනස්කම් හින්දා. නමුත් අපිට ආරංචි වෙන නාමල් කුමාර තවත් අලුත් තොරතුරක් හෙළිදරව් කරලා තියෙනවා කියලා. මේක කොහොමද මේ වෙනකොට කතාබහ වෙමින් තියෙන්නේ?
ඔව්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණයේ ප්‍රධාන පුද්ගලයෙකු විදිහට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක දිසිල්ලව තමයි මෙතෙක් කල් සඳහන් කරලා තිබුණේ. පසුව සරත් පොන්සේක ඇමතිවරයාගේ නමක් යම් ආකාරයකින් නැඳුනා. මේ සිද්ධ වෙච්ච බලපෙරළියත් එක්ක පහුගිය සිකුරාදා දවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් නාමල් කුමාර විශේෂ හෙළිදරව්වක් සිද්ධ කරනවා. ඔහු කියනවා මේ ඝාතන කුමන්ත්‍රණයේ පිටිපස්සේ ඉන්නේ හිටපු අග්‍රාමාත්‍යතුමා රයිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා ප්‍රකාශයක් සිද්ධ කරනවා. නමුත් ඔහු කියනවා ඔහුට මේ පිළිබඳ ඔප්පු කරන්න සාක්ෂි නැහැ. කාරණාව තමයි හෙළි කරා, පුළුවන් නම් සාක්ෂි හොයාගන්න. මෙච්චර කල් ඒක ඔහු නොකිය හිටියේ රයිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කරපු නිසා. නමුත් ජනාධිපතිතුමාගෙන් විනාඩි 10ක විතර කාලයක් ඉල්ලුවා එතුමාව හම්බ වෙන්න ඕන කියලා. නමුත් ඒ වෙලාව හම්බුන්නේ නැහැ. හම්බුණා නම් තමයි මේ පිළිබඳව ජනාධිපතිතුමාට දැනුවත් කරන්නයි හිටියේ කියලා යම් ආකාරයකින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනවා. ඊයේ දවසේ ජනාධිපතිතුමා ජාතිය අමතලා කරපු ප්‍රකාශයේදී ප්‍රධාන කාරණයක් බවට පත් උනේ එතුමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් එක්සත් ජාතික පක්ෂය යොමු කරේ නැහැ කියන කාරණේ. ඉතින් ඒකට ඉතාමත් ළඟින් යන සාක්ෂියක් තමයි නාමල් කුමාර මෙවර හෙළි කරන්නේ මාධ්‍ය හමුවක් පවත්වමින්.
හොඳයි, මේ නාමල් කුමාර අලුතෙන්ම හෙළිදරව් කරපු තොරතුරු ඇතුළත් හඳපට.
ගරු ජනාධිපතිතුමනි, නාලක සිල්වා මහත්තයා මා කඳුරේ මදුස්ව භාවිතා කරලා ඔබතුමාව ඝාතනය කරන්න උත්සාහ කරන මේ වැඩේට උපදෙස් දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහත්තයා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක මම දන්නවා. ඔබතුමා ගන්න තීරණයක් තීන්දුවක් ගන්න නාලක සිල්වා මහත්තයාගේ පුජ්‍යලික වමනාවට මේක කරන්න හැදුවා නෙමෙයි. මම කියන්නේ නාලක සිල්වා මහත්තයාට පොදු සමාවක් දීලා එළියට දැම්මයි කමන්නේ මේකේ පිටිපැත්තේ ඉන්නේ කවුද කියන එක හොයාගෙන. නාලක සිල්වා මහත්තයා කියන්නේ මෙතන ඉත්තෙක් විතරයි.
හොඳයි, එහෙමනම් මනෝජ් අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන දේශපාලනික වාතාවරණය සම්බන්ධව වන සමාලෝචනයේ පූර්ණ විග්‍රහයක් සඳහා අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව මේ සතිය තුළදී තවත් උණුසුම් පුවත් මැවේවි. අපි ඒවා සම්බන්ධව සමස්ත සමාලෝචනයකදී මූ ලබන සතිය සඳහා හමු වෙලා එහෙමනම් අද දවසේ සිදු කරපු මේ ප්‍රයාමයට අපේ හදපිරි ස්තුතිය ඔබට පළ කරමින් ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහනට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sbs.com.au/sinhalese.web/. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ බාගත කරගන්න.
Enjoy more stories in your language by visiting sbs.com.au.